ගරු ජේසී අලවතුල මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් ලැබෙනවා.
ඔව්. ගරු කාරක සභා සභාපතිතුමියනි, මම හිතන ආණ්ඩු පක්ෂයේ මැති අපිතුමගේ කතා අහපුවම පොඩ්ඩක් තමන්ට බාර වෙලා තියෙන අමාත්‍යාංශයේ වැඩ කටයුතු හරියට ඉෂ්ට වෙනවද කියලා සැකයක් මතුවෙනවා. මොකද වෙනත් කාරණා ගැන තමයි ගොඩක් කතා කරන්නේ. දැන් අපේ ධීවර ජනතාවට ජීවන තත්ත්වයේ ඉහළට ගිහිල්ලා තියෙනවද කියලා මම නියෝජ්‍ය අමාත්‍යවයන් අහන්න කැමතියි. දැන් අවුරුද්දක් ඔහුතුමා නියෝජ්‍ය අමාත්‍ය. ඉතින් ඒ නිසා මම ඒ වැඩි දිගට කතා කරන්නේ නැහැ. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනි 2026 අයවැය යෝජනාව ජනාධිපතිතුමා පැය 4මාරක් ඉදිරිපත් කරා. බොහොම ලස්සන ඉදිරිපත් කරා. කරුණු කාරණා හැබැයි අපි දැක්කා ඒ ඉදිරිපත් කිරීම තුළ වැඩිපුර තිබුණේ දේශපාලන කතාව. ඒක රටක අයවැයක් තුළ අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවගේ ඒ වසර තුළ රටේ ආර්ථිකයත් අමාත්‍යංශ වලට වෙන්ගෙන වෛශීෂ වගේම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගන්න රජයේ දායකත්වය. දැන් අපි අහනවා 2025 ආයවැය යෝජනා තමුන්නාන්සලා ඉදිරිපත් කරපු ඒ යෝජනාව තුල අපි දැක්කා ඒකේ වෙන් කළ තියෙන සංවර්ධනයේ සඳහා වෙන් කළ තියෙන යෝජනා ගණනාව ක්‍රියාත්මක වෙලා නැහැ. භෞතික ප්‍රගතිය ගත්තාම 30.25යි. මේක කොහේ බැලුවත් එකයි. සෑම දිස්ත්‍රික්කයෙන් බැලුවම මේ තත්ත්වය තමයි උදා වෙලා තියෙන්නේ. එතකොට ඒ තත්ත්වය තුළ කොහොමද අපි සතුටු වෙන්නේ? දැන් ගොඩක් මන්ත්‍රීතුමන්ලා අපි දැක්ක ආණ්ඩු පක්ෂය කතා කිරීමේදී කියනවා අපි බාරගත්ත කොට රට බංකොලොත්. මේක අපිට දුන්නේ මෙහෙම අමාරු ඇදගෙන යන්න අමාරු තත්ත්වයක් කියලා. හැබැයි අපි වැහැදිලිවම කියන්න ඕනි තමුන්නාන්සලා 2024 අගභාගයේ ගන්නකොට මේක බංකොලොත් වෙලා අපතිබුරු තැනින් ඉහළට අරගෙන ඩොලර් මිලියන 6000ක් විතර මාණ්ඩාගාරයේ තියලා තමයි ඉස්සල්ලා ජනාධිපතිලා තමුන්නාන්සලාට බාර දෙනකොට ඒක ලැබුණේ. ඒක අපි පිළිගන්න වෙනවා. අපි එකඟුණක් නැතත් හිටපු ජනාධිපතිගේ ආණ්ඩුවට අපිට පිළිගන්න වෙනවා. ඒ අමාරු තැනෙන් ගොඩ අරගෙන තමයි ඒ අරන් දීපු මාර්ගය තමයි තමුන්නාන්සල යන්නේ. ඉස්සල්ලාම ඒක පිළිගන්නේ නැතුව කොහොමද එතනින් එහාට යන්නේ? ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ කතා කරන මම දැක්කා අධිකරණ ඇමතිවරයාගේ කතාවේදී කියනවා අපි තෙල් පෝලින් තිබ්බ ඒ වගේම ගෑස් පුපුරන කාලෙක තමයි මේ ආණ්ඩුව ගත්තේ කියලා. එහෙම කාලෙකට මේ තමුන්නාන්සලා ගත්තා. මේ රටේ ජීවත් වෙන ජනතාව මෝඩයට අන්දලා කතා කරනවා කියන අධිකරණ ඇමතිතුමාට ලැජ්ජා වෙන්න ඕන. එතුමා කිව්වේ නැත්තේ අර ඉතිහාසයේ රජ කාලේ වෙච්ච සිද්ධි විතරයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ බාරගත් තැන ඉඳලා විශේෂයෙන්ම මේ වෙනකොට තියෙන තත්ත්වය සම්බන්ධයෙන් පහුගිය ආයවැය ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් අපට සෑහීමකටපත් වෙන්න බෑ ප්‍රගතිය සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියනවා මේ තත්ත්වය තුළ ශේෂ්ඨ ගණනාවක් ගත්තාම දැන් අපි ගත්තාම අද මේ වෙනකොට තමුන්නාන්සලා එදා කතා කරපු කාරණා බැලුවාම අවුරුදු 76ක් ගැන කතා කළා තමයි බලයට ආවේ. ඉතින් බලය ගන්න තමුන්නාන්සලා ඒ වගේ විශාල දේවල් ජනතාව වෙනුවෙන් කතා කරා. හැබැයි එහෙම කතා කරාට ඒ කාරණා වේදිකාවේ කියපුවා විතරක් නෙමෙයි තමුන්නාන්සලාගේ ප්‍රතිපත්තියම අංශක 180ක් වෙනස් කළා තියෙනවා. තමුන්නාන්සලා එදා කතා කරලා විශේෂයෙන්ම අවුරුදු 76ක් ගැන කතා කරා. ඒ වගේම අවුරුදු 55ක් කරා තමුන්නාන්සලාගේ දේශපාලන පක්ෂය මේ රට තුළ මේ රටේ තරුණයෝ ඒ වගේම මේ රටේ 71 ඒ වගේම 88 89 ඒ ඇති වුණු තත්ත්වය තුළ එක පැත්තකින් ජීවිත හානි වුණා, එක පැත්තකින් දේපල හානි වුණා. ඒතකොට තමුන්නාන්සලා පෙනී සිටියේ මොන මතවාදයක් එක්කද? හැබැයි අද තමුන්නාන්සලා බලයට ගන්නකොට දැන් බලය අරගෙන දැන් අද මොකද අද ක්‍රියාත්මක කරන්නේ? ඒ නිසා අපි පැහැදිලිවම කියනවා තමුන්නාන්සලා විශේෂයෙන්ම මේ රජය අද මේ කරන ක්‍රියාවලිය දිහා බැලුවාම එක පැත්තකින් විශේෂයෙන්ම තමන් අර කාලයක් කරගෙන ආපු කාරණා දිහා බැලුවමද මේ රටේ ජනතාවට මොනතරම් ඒ මතවාදය ඉස්සරහට ගේන්න විනාශයක් සිදු වුණාද? එතෙමන අද තමුන්නාන්සලා ඒ කාරණා සියල්ල පැත්තකට දාලා තමයි අද වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනි මේ අයබය විවාදයේදී පොදු සාකච්ඡාවේදී අපිට කරුණු කාරණා ගණනාවක් කතා ගන්න දෙන එක පැත්තක අධ්‍යාපනය ගැන ගත්තාම අධ්‍යාපනයේ මුලින්ම තමුන්නාන්සලා කතා කරේ 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න ඕනි කියලා තමයි විශේෂයෙන් මම දැක්කා පහුගිය පින්තූර බලද්දී අධ්‍යාපන ඇමතිතුමිය අගමැතිතුමිය තමන්ගේ කොන්දෙම ගහගෙන ඉන්නවා ටී-ෂර්ට් එකක් අඳිනවා 6%ක් අධ්‍යාපනයට කියලා. ඒක විශ්වවිද්‍යාලවල පාසල්වල පාරට ගෙනාව 6%ක් අධ්‍යාපනයට අවශ්‍යයි කියලා. නමුත් අද බලන්න අධ්‍යාපනයේ සඳහා වෙන් කළ තියෙන ප්‍රතිපාදන ප්‍රමාණය. ඒක වැඩි කළා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම ගිය වාර අධ්‍යාපනය වෙන් කරපු මුදල් ප්‍රතිපාදන සියල්ල අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළා තියෙනවා. තමුන්නාසලට බලන්න පුළුවන් මේ සංඛ්‍යාලයකන ඔක්කොම අපිට ඉදිරිපත් කරන්න වෙලාවක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉදිරිපත් කරන්න. නමුත් තමුන්නාසලා බලන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනි ඒ කතා කරපු ගොඩක් දේවල් ක්‍රියාවෙන් ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා, ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා පසුගිය ආයවැය තුල. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ආයවැය අඩු ගානේ වෙන් කළා තියෙන ප්‍රතිපාදන ටිකවත් ඒ අධ්‍යාපනය වෙනුවෙන් ජනතා ඒ ශිෂ්‍යෝ වෙනුවෙන් එහෙම නැත්නම් ඒ අධ්‍යාපනයේ ඉහළට ගන්න ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම මතක් කරන්න ඕන අධ්‍යාපනය ගැන කතා කරද්දී තමුන්නාන්සලා කතා කර අධ්‍යාපනයේ පාසල් වලට ඒ ශිෂ්‍යයන්ට තියෙන පහසුකම් අපි ලබා දීලා කටයුතු කරනවා කියලා අද ලොකු විෂමතාවයක් තියෙනවා. අපි පිළිගන්නවා ඒක. දැන් ජනාධිපතිතුමාගේ කතාවේදී කිව්වා පහුගිය ආයවැයේ මේ අධ්‍යාපනයේ විශේෂයෙන්ම කුඩා පාසල් ශිෂ්‍යයන් 50ට අඩු පාසල් ඒව වහන්න ඕන කියලා යෝජනාවක් කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම කියනවා ඉතා දුෂ්කර ප්‍රදේශවල අපි ගත්තොත් උදාහරණයකට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් දොරංගස්සන්දුවාගේ ආසන මාවතකුමාගේ ආසනවල සමහර ගම්මානවල තියෙනවා මේ කුඩා පාසල්. ඒ වගේම ඒවා වැහුනොත් ළමයි 50ට අඩු පාසල් තියෙනවා ඒවා වැහුනොත් ඒ දරුවන්ට ඊළඟ පාසලට යන්න ඇත්තටම මාර්ග පහසුකම් මදි කිලෝමීටර් 4-5ක් යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේවා මේ විදිහට හැම ළමයි ඉන්න 50 අඩු පාසලම අපි වහනවා කියන එක නෙමෙයි. ඒ වගේ අවශ්‍යතා අපි ඒවාට අවශ්‍ය පහසුකම් ලබා දීලා ඒ එක දරුවෙක්වත් අපි අයින් කරන්නේ නැතුව අපි අධ්‍යාපනයේ සඳහා ඒ අයගේ අවස්ථාවය ලබා දෙන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? ඇත්තටම ඒ වගේ පාසල් ලැබුවොත් දුෂ්කරතා තියෙන ප්‍රදේශවල පාසල් ලැබුවොත් වෙන්නේ ඒ දරුවා 1-5 පාසල් ගොඩක් තියෙන්නේ. ඒ දරුවාගේ පාසල් ගමන ගොඩක් වෙලාට ඉතාම දරිද්‍රතාවයේ ඉන්න දෙමව්පියා එයාට බැරි වෙනවා ඊළඟ පාසල දක්වා ඒ දරුවා අරයි යන්න. මොකද ඒ පොදු ප්‍රවාහන සේවයක් ඒ ප්‍රදේශවල නැති තැන්වල තමයි මෙවැනි පාසල් තියෙන්නේ. ඒ ගැන අවධානය යොමු කරන්න කියලා අපි කියනවා. මොකද තමුන්නාන්සලාගේ මැතිවරණවලදී දාපු ප්‍රකාශවලදී විශේෂයෙන්ම කිව්වේ මේවා ආරක්ෂා කරගෙන ඒ දරුවනුත් ඒ අයටත් හැම පාසලකම තියෙන අවශ්‍යතා අපි ඒ ලබා දෙනවා කියන එක තමයි කිව්වේ. නමුත් දැන් අද වෙනත් තත්ත්වයක් ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනි අද ගොවිය ගැන කතා කිරීමේදී විශේෂයෙන් මේ වෙනකොට අපි කනගාටුයි කියන්නේ මේ වෙනකොට අපේ කුරුණෑගල දිස්ත්‍රික්කෙත් යම් ප්‍රදේශ විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපාවුව ගල්ගමුව එතනින් එහාට ඒ ආසන ඒ ප්‍රදේශවල ජනතාව වගා කරනවා ලුණු ගොවිතැන ලොකු ලුණු මෙතුමා දන්නවා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා දන්නවා. දැන් මේ වෙනකොට ඉතාම අසරණ තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ලුණු ගොවිය විතරක් නෙවෙයි අල ගොවිය ඒ වගේම වී ගොවිය මේ සියලුම ගොවි ජනතාව තමුන්නාන්සලා කරේ ලොකු විශ්වාසයක් තිබ්බා. තමුන්නාන්සලා මේ ගොවි ජනතාව එදා ගොවි ජනතාවට නිසි මිලක් ලබා දෙනවා ඒ වගේම නිසි වෙලාවට පොහොර ලබා දෙනවා ගොවිය රැක ගන්නවා කියන විශ්වාසයමත් තමයි විශාල වශයෙන් ගොවි ජනතාවගේ ඡන්දේ තමුන්නාන්සලාට ලබා දුන්නේ. ඉතින් ඒ නිසා මේ විශ්වාසය අද බිඳිලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ ගොවි ජනතාව තමන්ගේ කනකර උපස් කරලා තමන් ගොවිතැන් කරාම දැන් අද ඒවා බේර ගන්න බැරුව ඉතාලම අසරණ තැනකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ගොවිය පිළිමදව ඔබ විශේෂයෙන්ම ගොවිය පිළිමදව අවධානය යොමු කරන්න වෙනවා. මොකද මේ தත්ත්වය තුළ තව තවත් අසරණභාවයට අද ගොවිය පත් වෙලා තියෙනවා. මොකද ලුණු නිෂ්පාදනයේ අස්වැන්න එන වෙලාව වෙනකොට දැන් පිටරටින් ගෙනල්ලා අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ගොවියට තමන්ගේ ලුණුට විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. මේ වෙනකොටත් දඹුල්ලේ එයා සම්බන්ධව ගොවියාගේ දුක් ගැනවිල්ල ඉහළට අවිලා තියෙනවා. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්න කියලා අපි පැහැදිලිවම කියනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි ඒ විතරක් නෙවෙයි අද රාජ්‍ය සේවයේ ඒ වගේම විශ්‍රාමිකයා මේ විශ්‍රාමිකයන්ට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අද විෂමතාවයල් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ වැටුප සම්බන්ධයෙන් 2015 2020 අතරතුර මේ අවුරුදු පහ තුල රාජ්‍ය සේවයේ මූලික වැටුප දෙගුණකින් වැඩි වුණා. 107%කින්. ඉතින් ඒ තුල ඒ අතරතුර විශ්‍රාමිකය විශේෂයෙන්ම 2016ට ඉස්සලා විශ්‍රාමිකයන්ට මේ පරිවැඩීම තුල ඇති වුණු තත්ත්වය 2020 ජනවාරි ඉඳලා වැඩි වෙන්න තිබුණු වැටුප ඒ විශ්‍රාම වැටුප එකතු වෙන්න තිබුණු විශ්‍රාම වැටුප ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරා විසින් නැඹැත්තුවා ඒ ආණ්ඩුව තුල. දැන් ඒ තත්ත්වය තාම අපිට හරියට හදා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි පැහැදිලිවම කියනවා විශ්‍රාමිකයා ගැන ගොඩක් කතා කරා. රාජ්‍ය සේවකයෝ තමුන්නාන්සලාට ඡන්ද දුන්නා 75% විතර. එහෙමනම් මේ අයවැය දෙකක් තමුන්නාන්සලා ඉදිරිපත් කළා තියෙනවා. ඒ දෙකෙන්ම යම් යම් සහන යම් යම් සංශෝධන ඉදිරිපත් කරත් ඒක සම්පූර්ණ වශයෙන් ඒ විශේෂයෙන්ම විශ්‍රාමිකයාගේ විෂමතාවයන් වෙනුවෙන් ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. මොකද අද වෙනකොට ජීවන බර ඉහළට ගිහිල්ලා එයාට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. දැන් ජීවන වියදම සම්බන්ධයෙන් බැලුවත් රාජ්‍ය සේවය කර දෙන ජීවන වියදමෙන් භාගය දෙන විශ්‍රාමිකයා. මොකද විශ්‍රාමිකයා අද ගිහිල්ලා කඩෙන් බඩු ගන්නකොට එයාට බඩුවල මිල භාගයක් අඩු කරලා දෙන්නේ නැහැ. එහෙනම් ජීවන වියදම කියන එක රාජ්‍ය සේවයකට සමානයි විශ්‍රාමිකයකට සමානයි. නමුත් මේක ඉතාමත් අසාධාරණයක්. රාජ්‍ය සේවය කර දෙන ජීවන වියදමෙන් භාගයයි දෙන්නේ විශ්‍රාමිකයට. ඒ නිසා අපි ඒ ගැනත් අවධානය යොමු කරනවා. ඒ නිසා මේ කණ්ඩායම අද ඉතාමත් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මොකද මේ අයට ජීවත් වෙන්න බැරි මට්ටමට අද බාන්න මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එක පැත්තකින් සේවා අංශයෙන් බැලුවම විදුලි බිල තමුන්නාන්සලා කිව්ව ජනතාවට අපි විදුලි බිල අඩු කරලා දෙනවා. විදුලි බල ඇමතිට යන කොමිෂන් එක අපිට අඩු කරාම අපිට ඒක කරන්න පුළුවන් කියලා කිව්වා. තමුන්නාන්සලා කිව්වා ඉන්ධන මිල අඩු කරනවා කියලා. ඉන්ධන සම්බන්ධයෙන් හිටපු කාංචන ඇමතිවරයාට යන කොමිෂන් එක අඩු කරාම අපිට දෙන්න පුළුවන් කිව්වා. මෙහෙම තමයි ජනතාව රැවට්ටුවේ. නමුත් අද වෙනකොට මේ தත්වය තමුන්නාන්සලා එදා මිල සූත්‍රයට නොයෙකුත් දේවල් කිව්වා. නමුත් අද වෙනකොට ඒ සහන එහෙම නැත්නම් ඒ අඩු කිරීම ක්‍රියාත්මක කරන්න ජනතාවට ඒ සහන ලබා දෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අද වෙනකොට මේ රටේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. අපි හිතන්නේ නැති කණ්ඩායමක් අද ඉතාමත් අසරණ භාවයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේකෙදි අපි දන්නවා මධ්‍යම පන්තියේ ට ඇවිල්ලා ජීවත් වුණු කණ්ඩායම් ගණනාවක් අද ඉතාම අසරණ භාවයට පත් වෙලා තියෙනවා. තමන්ට වාහනයක් තියෙනවා, තමන්ට ගෙයක් තියෙනවා. නමුත් තමන්ගේ දරුවෝ හොඳ පාසල් වලට යනවා. නමුත් තමන්ට ලැබෙන වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් අභිසමක කිව්වා. එතුමා පැහැදිලි කරලා දුන්නා එතුමාට ලැබෙන වැටුපෙන් එතුමාගේ වාහනයට ගෙවන්න තියෙනවා, නිවසට ගෙවන්න තියෙනවා ණය. ඉතින් ඒවා වුණාම එතුමාට ජීවත් වෙන්න ලැබෙන්නේ ඉතුරු වෙලා තියෙන රුපියල් 50,000 අඩු ගන්න. එතන පවුලේ 3-4 දෙනෙක් ජීවත් වෙනවා. එතකොට මේ වැනි තත්ත්වයක් තුළ අද ඒ මධ්‍යම බන්දර ගිහිල්ලා තමන් හොඳ ජීවිතයක් ගත කරන හිටපු විශාල පිරිසකටත් මේ රටේ අර ඇතුණු අවාසනාවන්ත තත්ත්වය තුළ අද එතනින් ගොඩ එන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ එවැනි කණ්ඩායම් සම්බන්ධයෙන් මොනවද තමුන්නාන්සලා මේ අයවැය යෝජනා තුළ එයාලගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්න ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි නිෂ්පාදන ආර්ථිකයක් ගැන අපි කතා කරනකොට නිෂ්පාදන ආර්ථිකයට විශාල හයියක් දෙන්නේ කවුද? කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයන්. දැන් කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයන් මොකද්ද උනේ අපේ රටේ? දැන් අපි දැක්කා රට බංගලොත් වෙනකොට, ඒ වගේම රටේ කොවිඩ් වසංගතය තුළ ඇති වුණු තත්ත්වය තුළ මේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ගණනාවක් කඩාවැටෙනවා. ඒ කඩාවැටෙනාම යම් කාලයකට බැංකුවෙන් එහෙම නැත්නම් තමන්ගේ දේපල විකුණීමට යම් කාලයක් සහනයක් ලබා දුන්නා. දැන් මේ වෙනකොට අපි දන්නවා ගොඩක් දෙනෙක් තමන් රැකියා ලබා දීලා තමන් කර්මාන්තයක් ආරම්භ කරලා තමන් මේ කරපු කාර්ය තුළ තමන්ගේ පෞද්ගලික දේවල බව අද බැංකුවට උකස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය තුළ කුඩා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් ගණනාවක් කඩාවැටලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ රටේ රැකියාව විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් මොනවද තමුන්නාන්සලා විශේෂයෙන් යම් යම් යෝජනා තියෙනවා අපි නෑ කියන්නේ. නමුත් මොනවද මේ කර්මාන්ත නැවත ඒවා සක්‍රිය කරලා ඒ කර්මාන්තකරුවා දිරිගන්නවලා ඒ රැකියා අහිමි වෙච්ච නැවත ලබා දීලා ඒවා ගොඩ ගන්න තමුන්නාන්සලාගේ මේ යෝජනා තුළ ගිය වසරේ සාර්ථක ප්‍රතිඵල තිබෙන අපි දැක්කා. කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවක් කතා කරන විශේෂම කියන්න ඕනේ එයාල මේ ආයවැය සම්බන්ධයෙන් කතා කරමින්දී පැහැදිලිම කියනවා තමන් ඉතාම අමාරු තැනකට වැටුණා කියලා. මොකද සංගමයක් හැටියට ඒ මධ්‍යම කුඩා හා මධ්‍යම කර්මාන්තකරුවන් තමුන්නාන්සේලා පහුගිය ආණ්ඩුව හදන්න විශාල සහයෝගයක් ලබා දුන්නා. අද එයා කලකිරිලා විතරක් නෙමෙයි ඒ ශේෂ්ත්‍රෙම මේ සම්බන්ධයෙන් අවශ්‍ය
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්
අවශ්‍ය සහයෝගය ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමියනි විශේෂයෙන්ම කියන්න ඕනේ ආයවැය ගැන කතා කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා නම් ඒ සඳහා අවශ්‍ය සහයෝගය කර්මාන්තකරුවට විශේෂයෙන්ම ඒව ආරම්භ කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. දැන් ජනාධිපතිතුමා කිව්වා එක කවුලුවකින් මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කර ගැනීමේ වැඩ පිළිවෙලක් අපි හදනවා කියලා. මොකද ගොඩක් ආයෝජකයන්ට තමන්ගේ ආයෝජනය ආරම්භ කරන්න කර්මාන්තේ පටන් ගන්න ගියාම ප්‍රශ්න ගණනාවක් එනවා. ඒ ප්‍රශ්න වල විසඳුම් නැති නිසා තමයි ගොඩක් දෙනෙක් මේවා අතහැරලා දාලා තියෙන්නේ. දේශීය වෙන්න පුළුවන්, විදේශීය ව්‍යාපාරික වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද ආයෝජන මණ්ඩලයේ තිබුණාට ඒවා ඒ සහාය ලබා දීමට තිබුණාට බාධා තමයි තියෙන්නේ ගොඩක්. ඒක ගියවරයවත් කිව්වා. ඉතින් අපි කියනවා ඉතා ඉක්මනින් මේක ආරම්භ කරන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් විශේෂයෙන්ම මේ රටේ දැනට ක්‍රියාත්මක කරන නිෂ්පාදන කර්මාන්ත යෙදිලා ඉන්න ව්‍යාපාරිකයනොත් වෙනත් රටවලට යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් ඒක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විශ්වාසය විශේෂයෙන්ම තියෙන බාධා ඉවත් කරන්න ඕනේ. එක පැත්තකින් ගත්තාම විදුලිය අපේ රටේ දැන් දකුණු ආසියාවෙන් ගත්තාම ඉහළම විදුලියක් ගෙවන්න වෙලා තියෙන රටක්. ඉතින් මේවා සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙලකට අපි යන්නේ නැතුව අපි නිෂ්පාදන ආර්ථිකයක් හදනවා, අපි මේක කරනවා අරක් කරනවා කිව්වට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අපි අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා ගරු මන්ත්‍රීතුමිය මම හිතනවා මේ ආයවැය තුළ අපිට ඒවා පැහැදිලි කිරීමක් හරියට දකින්නේ නැහැ. ලස්සනට කතාව ඉදිරිපත් කරාට රටේ ජනතාවට ප්‍රායෝගික මේකේ ප්‍රතිඵල ලබා ගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් මේ තුල අපිට දකින්න නැහැ කියන එක මතක් කරමින් තව එක කාරණාවක් කියනවා. 2025 ආයවැය තමුන්නාන්සේලා කරපු ගොඩක් යෝජනා ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙම නැතුව 2026 ආයවැයවත් අඩු ගානේ 75%ට වැඩිය මේ ගෙනාපු සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න කියලා යෝජනා කරමින් මා වචන ස්වල්පව අවසන් කරන බොහොම ස්තුතියි.